දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමෝතස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස. ඒතං සංසං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටි නිස්සබ්බෝ සංඛස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපකීම් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන.
අතිපූජනීය මහෝපාධ්‍යාය මහණිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නය නමස්කාරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ ප්‍රවත්වන දේශනා මාලාවේ තුන්වෙනි දේශනාව අද තියදලා තිබෙන්නේ. කලින් දවසේ දේශනාවේදී අපි දියසුලි උපමාවකින් සංසාරයක් නිබ්බානයක් සංසරණයක් නිබ්බසරණයක් පිළිබඳ අරහස මතු වෙන ආකාරයකට එක්තරා විස්තරයක් කළා. ඒ වගේම ඒ පටිච්චසමුප්පාදයේ සමුදය නිරෝධ කියන ඒ දෙකත්ම තේරුම් ගැනීමට අදාළ වන ඒ සාධක සූත්‍ර එහෙමත් අපි ඉදිරිපත් කළා. මේ දිනසුලිය ගැන අපි කල්පනා කරලා බලන නම් තව සමාන්තර ගැළපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ අංගත් සංග මේ දියසුලියේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බහින මහා ජල කඳට එරෙහිව යා හැකියි කියන පිටකියා හිතන ඒ අවිද්‍යාව තමයි අර මේ දියසුලියේ ආරම්භය. ඒ විදිහටම ඊළඟට මේ අවිද්‍යාව නිසා ඉන්සිගෙන් වෙන අවිද්‍යාව මගින් සුසිගෙන් වෙන සංස්කාර යම් කිසි අරහඳින් ප්‍රයත්න රාශියක් තිබෙනවා නම් අර දියවැල ඉදිරියට ගෙන යන ඒවා අපට හිතා ගන්න පුළුවන් සංස්කාර හැටියට. ඊළඟට ඒ සංස්කාර ඒ විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා අර මහ ජල කඳෙහි හැප්පිලා ඒ දියසුලියක් බවට පත් වෙන අවස්ථාවේදී අපට දිතා ගන්න පුළුවනි අර ඒ විඥානය විශේෂයෙන්ම ඒ දියරල් පීරාගෙන ඉදිරියට ඇදීම තමයි අර විඥානය. ඒක අර මහ ජල කඳත් එක්ක හැපිලා ඊළඟට නාම රූප හැටියට එක්තරා ස්වභාවයක් පෙන්වු කරනවා. ඊළඟට ඒ නාම රූපය එහිම දිනු දැඩුම අවස්ථාව හැටියට සලකන්න පුළුවන් අර සලආයතන කියලා කියන දක්වනේ පටිච්චසමුප්පාදයේ අංගය අපට ඒක මේ දියසුලිය ආශ්‍රයෙන් අපට හිතා ගන්න පුළුවනි. මේක හරියට අර දියසුලිය කාලයක් තිබීමෙන් ඒ පාතාලයක් හැරීමෙන් ඒ පාතාලයෙන් නැගෙන ඒ පාතාලයේ ඒ සලආයතන හය කියලා ගන්න පුළුවනි ඒ එතන ඒ කියන ක්‍රියාකාරීත්වය. ඊළඟට ඒ ස්පර්ශ වේදනා ආදිය ඊළඟට සංහාව ඉති යටින් ඇත්ත වශයෙන්ම පාතාලයේ හැටියට සලකන්න පුළුවනි. ශාරීරික වේදනා බුදු පියාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් තිබෙනවා සංයුත් සංගියේ සලායතන සංයුක්තියේ තිබෙනවා ශාරීරිකාණං කෝ ඒතම් භික්කවේ වේදනානං අධිවචනං යදිදං පාතාලෝති කියලා. මහණෙනි මේ පාතාලය කියලා කියන්නේ මේ ශාරීරික වේදනාවලටම වෙන නමක් කියලා. එහෙනම් බැලුවහම මේ භවයේ සත්‍යය අර සංහා පිපාසයක් ඇති වෙන්නේ අර වේදනාව නිසා ඒ සූත්‍රයේම සඳහන් වෙනවා අසුතවත් ප්‍රත්‍යඥයා දුක් වේදනා වලින් පීඩිත වූ අවස්ථාවේ සැප වේදනා සොයනවායි මක් නිසාද සැප වේදනා හැර දුක් වේදනා වලින් නික්මීමක් අසුතවත් ප්‍රත්‍යඥයාට පේන්නේ නැත්ද කියලා. එහෙම ගත්තොත් අර පාතාලය අර ශාරීරික නිමක් නැති ශාරීරික වේදනා රාශියයි ඒවා නිවා ගැනීමට ඒ තියෙන පිපාසය වගේ අර පාතාලින් නැගෙන ඒ ආකර්ෂණ වේගය ඒ ආකර්ෂණ ඵලෙම තමයි ඊළඟට උපාදානයේ සංහාවෙම තිබෙන අද ගන්නා ස්වභාවය උපාදානය ඊළඟට ඒ උපාදින්න වශයෙන් ඒවට ඇති ඒ යම් කොලාතු රොඩු ආදී හැම දෙයක්ම ඒකට ඇදගෙන අර භවයක් සකස පෙන්වුම් කරනවා. ඒ කියන්නේ අප දික් කළා පෙන්වන්න පුළුවන් විදිහේ තැන ඒ උපාදින්න වශයෙන් එදිය සුලියේ තිබෙන දේවල් ආශ්‍රයෙන් පෙන්වුම් කරන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට මේ දිය සුලිය උපමාව ආශ්‍රයෙන් තරපටිච්ච සමුප්පාද ධර්මයේ කියන යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවනි. මේ පටිච්ච සමුප්පාද ධර්මතාව දැකීම ඇත්ත වශයෙන්ම ධර්ම චක්ෂුසයක් හැටියට දක්වනවා. ධර්ම චක්ෂුසයක් පහළ වීම හැටියට ඒ කියන්නේ සෝවාන් පුද්ගලයාගේ පිළිබඳව සඳහන් වෙනවා විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කියලා. නික්ලේශ වූ පිරිසුදු නිර්මල වූ ධර්ම චක්ෂුසය ඒක ඒ ධර්ම චක්ෂුසය හඳුන්වන පාඨයක් නිතරම වගේ සූත්‍රවල සඳහන් වෙනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. එහි තේරුම හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේද ඒ සියල්ලම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේය. එතකොට මේ පාඨයෙන් අපට ඒක සමහර අවස්ථාවල කෙටියෙන් උත්සඳහන් වෙනවා සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියන පද යුගලය දෙකෙන්ම සඳහන් වෙනවා සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ. ඒ දකින ආකාරය හරියටම කිව්වා වගේමයි කියන්නේ හට ගැනීමක් තියෙනවා නිරුද්ධ වීමක් නිරුද්ධ වීමක් තිබෙනවා. මේ දෙක අතර සම්බන්ධය අර යම් කිංචි සමුදය ධම්මං සබ්බං සං නිරෝධම්මං හට ගන්නා ස්වභාවයේ යම් කිසිවක් වේද ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේය. මේ කියමනේ මෙතන අපට පෙනෙනවා අර සංසාර ගැටලුව තුළම නිබ්බාණය දැකීමේ ශක්තිය තමයි එතකොට මේ ධර්ම චක්ෂය කියලා කියන්නේ. මේ සංසාරයක් නිර්වාණයක් කියන දෙක බොහොම ඈතට දමාගෙන අර දෙපිලක් කරගෙන ඒ හිතන ආකාරය අනුව බලනකොට නොයෙකුත් ගැටලු මතුවෙනවා. නමුත් මෙතන අපට පේනවා අර දුකට හේතු වුණු ඒ දුකට සමුදය සොයාගෙන නිරෝධයට මාර්ගය පාදාගත්හම ඒ චතුරාර්ය සත්‍යම අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වගේ මේ සංසාර දියසුලිය සරකැවෙන ආකාරය වටහාගෙන එය නැවැත්වීමට උපකාර වන යම් ක්‍රමයක් තිබෙනවා නම් ඒක අනුගමනය කිරීමෙන් මේ දියසුලිය නතර කරන්න පුළුවන් කියන එකයි. එතකොට දියසුලිය අපි හිතමු දැන් අර කලින් අපි සඳහන් කළ ධාතු ධර්ම ආකාරයට රහතන් වහන්සේගේ පිළිබඳව දියසුලියක් නැත කියලා ඒ ප්‍රකාශ වුණා කලින් දේශනාවේ. ඒ දියසුලියක් නැති අවස්ථාව ගැන කල්පනා කළා. දියසුලිය සංසිඳනට පස්සේ තත්ත්වය ගැන කල්පනා කළ බලනකොට කෙනෙක් ඇහුවා අර දියසුලිය කොහෙද ගියේ කියලා. අපට මොකද්ද දෙන්න වෙන පිළිතුර? ඒක හරියට අද ගින්න කොහෙද ගියේ කියලා අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අමාරු වගේ සත්‍යයක් එතන තියෙන්නේ. මක් නිසාද අපි දියසුලිය කියලා කිව්වේ අර දියවැල්ල අර ඉදිරියට ඇදලා ගිය අර මහා ජල කඳ පීරාගෙන ඉදිරියට ඇදලා ගිය දියවැලේ තිබෙන්නේ අර අවට තිබෙන ජලයමයි. එතකොට මේ දෙක එකතු වෙනවා කියලා කියන්නත් බෑ. මේක වෙන කොහෙවත් හැංගුණයි කියලා කියන්නත් බෑ. මේකම අමුතු විදිහේ සත්‍යයක් මෙතන තියෙන්නේ. ඇත්ත වශයෙන් කියන්න වෙන්නේ කුමක්ද? යම්කිසි හේතු ප්‍රත්‍ය නිසා යම්කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණා. ඒ ක්‍රියාකාරීත්වය නිසා මේකට නමක් දෙන්න පුළුවන් කමක් තිබුණා. ලෝක ව්‍යවහාරයට නඟන්න නඟලා අහවල් තැන කියලා. අතන හරි මෙතන හරි කියලා ඒ විදිහට කියන්න පුළුවන් ශක්්‍රමයක් තිබුණා. ඒ දේවහාර මාත්‍රිය නැති වුණා. අර ගින්න පිළිබඳව සත්‍යමය එතන තියෙන්නේ. ගින්න කියලා ඒ වචනයක් දාගත්තේ, ඒ සංකල්පයක් දාගත්තේ අර හේතුප්‍රත්‍ය අර උපාදානයන් නිසා ඇති වුණු එක්තරා සත්‍යයක්. ඔන්න ඒ විදිහ ඔයිනුත් අපට පේනවා මේ සංකල්ප තුලයි මේ අවිද්‍යාව සැඟවිලා තිබෙන්නේ. ඒවා නිවැරදි දැකීමට බලාපොරොත්තු වෙන්නේ සංකල්පවලයි සු සමහර විට නිවැරදි පේනවා කියලා කෙනෙක් හිතනවා. එහෙම එකක් නෙවෙයි මෙතන. මේ සංකල්පවලම තිබෙනවා අවිද්‍යාව ගැබ්බෙලා. ඒ විඳින්නම ශක්තිය, ඒවා විනිවිද දැකීමේ ශක්තියයි මේ පළමුවෙන්ම පහළ වෙන්නේ සෝවාන් මාර්ග ඥානයේදී. ඒක තමයි අර අරියාය නිබ්බේධිකාපඤ්ඤා. ඒක කියන්නේ සමුදේ උද්‍යත්ථගාමිනී පඤ්ඤා අරියා නිබ්බේධිකා කියලා සඳහන් වෙනවා. උද්‍යත්ථගාමිනී කියන්නේ ඒ උදේ අව්‍යය දැකීමේ ශක්තිය, සමුදේ නිරෝධ කියන එකමයි, හට ගැනීම නැතිවීම දකින ශක්තිය. ඒක දක්වලා තියෙන්නේ හරියට එක්තරා විදිහක නිබ්බේධිකාන් විනිවිද දකින ශක්තිය, විනිවිද දැකීමේ ක්‍රමයක් හැටියට. අර සමුදේ යම් කිංටි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට හට ගන්න ස්වභාවය නිසාම එහි නිරෝධයක් තිබෙනවා. ඒක නිසා තමයි අර සරියුත් ස්වාමීන් වහන්සේ අර මුල් අර අස්සජි ස්වාමීන් වහන්සේ ඒ ධම්මා හේතු ප්‍රභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොටම සුවන් වෙලා ඉවරයි. ඒ කියන්නේ හට ගන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා නම් ඒක හේතු ප්‍රත්‍යව කරාම නිවන නිරුද්ධ වෙන්න පුළුවන් කියන එක ප්‍රඥාවන්ත කෙනෙකුට ඒක පාඩම වටහා ගන්න පුළුවන් 아무තින් නොකියුවා. ඔන්න විදිහ තත්වයක් එතකොට අපිට පේනවා මේ සංසාර ගැටලුව තුළම නිර්වාණය මතු කර ගැනීමේ ශක්තිය තමයි අර ධර්ම චක්ෂුසය. ඊළඟට ඒ වගේම අපිට පැහැදිලි වෙනවා අපි අර කලින් මහා නිදාන සූත්‍රයෙන් උපුටාදක් උපාඨයේ කියුණා අර අධිවචන මාර්ග, නියුක්ති මාර්ග, ඒ කියන්නේ භාෂා ව්‍යවහාරයේ තිබෙන ඒ සියලු අංගෝපාංග තිබෙන්නේ නාම රූපයක් විඥානයක් කියන මේ සංසාර වට්ටය ඇතිතා පමණි. ඊට හා නොවේ කියන එක. එත්තාවතා කියලා අර වචනයක් එහෙම කිව්වේ මෙතකින්ම මේ සංසාර වට්ටය කරකැවෙනවායි මේ එත්තාවතා ජායේතවා ජීයේතවා මීයේතවා චරේතවා උප්පජ්ජේතවා ආදී වශයෙන් ජාති ජරා මරණ චුති උප්පත්ති ආදී සියලුම සංකල්පයන් අර්ථවත් වෙන්න පුළුවන් වන්නේ අර දිය සුලි තත්ත්වය, ඒ කියන්නේ විඥාන නාම රූප දෙක එකට යන තාක් පමණ. යම් කිසි ක්‍රමයකින් ඒ විඥාණය ඒ සිටින සම්බන්ධයේ බින්දොත් අර සංසාර වටේ අර දිය සුලිය නතර කළොත් ඊට එහාට කියන්න දෙයක් නැහැ. ජීන නම් වජ්ජ සංකස්සනත් ඉව විදිහට රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. යම් ආකාරයකින් කියනවනම් එහෙම කියන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ කාරණේම මේ මෙතනින් මේ දියසුලිය පිළිබඳ උපමාවට බොහෝ දුරට කිට්ටු කරන්න පුළුවන් සූත්‍ර කොටස් අපිට තවත් තැන් වලින් හමු වෙනවා. විශේෂයෙන්ම දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙනවා විපස්සි බෝසතාණන් වහන්සේ මේ දියසුලිය අඳුනගත්තේ හරියට අර ඇස්තති කෙනෙක් ගඟක් ළඟ ගහක් යට ඉඳගෙන ඉන්නකොට ඒ එතෙන්ට වැටෙන කොළයක් දිය ගලකට අහු වෙලා ගහගෙන ගිහිල්ලා දිය සුලියක් වටේ කරකැවිලා නැති වෙන යනවා දැකලා යම් කිසි නිගමනයක් ගන්න වගේ අර පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් වටහාගත්තු බව සඳහන් වෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ හේදවා දසංගයම අර පූර්වේ නිවාසුනුත් සානුස්මෘත ඥානය ඇති කරගෙන අර විදිහට ඇති කර එහෙ විදිහට ලබා ගන්න දෙයක් කියලා. නමුත් මෙතන සඳහන් වෙනවා බ්‍රහ්මසි බෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාර අහු පඤ්ඤාය අභිසමයෝ කියලා සඳහන් වෙනවා එතන. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා කියලා. යෝනිසෝ මනසිකාරය යෝනි කියලා කියන්නේ ප්‍රභවය ස්ථානය, ඇතිවන ස්ථානය, හටගන්නා ස්ථානය දෙත ඒ පැත්තට යොමු වීමෙන් මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේ පටන් ගත්තේ මේ ප්‍රතිසම්පාදයේ හෙළි කරගන්න අග කොනේ ඉඳලා. කිම් විනුඛෝ සති ජරා මරණං හෝති කුමක් යතිකල්ලි ජරා මරණය වේද කුමක් ප්‍රත්‍යයෙන්ද ජරා මරණය කියලා ওই විදිහට තමන් ප්‍රශ්නයක් නැඟුවා උන්වහන්සේ. ඊළඟට ඊට පිළිතුර ඒකම උන්වහන්සේට පහළ වුණා. ජාතියක්කෝ සති ජරා මරණං හෝති ජාතිපච්චය ජරා මරණං. ජාතිය උපත ඇති කල්ලි ජරා මරණය වේයි. ජාති ප්‍රත්‍යේනි ජරා මරණය කියලා මේ විදිහටම දිගට අර කලිනුත් අපි සඳහන් කළ ආකාරයට යුගල වශයෙන්, යෝඩු යෝඩු වශයෙන්, ඈඳුතු වශයෙන්, පටිච්චසමුප්පාදේ දෙක දෙක ඉදිරියට ගෙන ගියා. ඒ කියන්නේ ඊළඟට ඔන්න කියවෙනවා කිම් විනුඛෝ සති ජාති හෝති කිම් පච්චය ජාති භවේ කෝ සති ජාති හෝති භව පච්චය ජාති. කුමක් ඇති කල්ලිද ජාති ඇතිවන්නේ, කුමක් ප්‍රත්‍යෙන්ද ජාතිය වන්නේ, භවේ ඇති කල්ලිය ජාතිය ඇතිවන්නේ, භව ප්‍රත්‍ය කොටගෙන ජාතිය කියලා ওই ආකාරයෙන් ওই විදිහට ගිහිල්ලා ওই විදිහට විමසමින් ගිහිල්ලා ඊළඟට නාම රූපයක් පහු කරගෙන ගිහිල්ලා විඥාණයට හේතුව සොයනකොට පෙනී ගියා ආපහු හරින්න සිද්ධ වුණා. විඥාණයට හේතුව සෙව්ව හැටි පෙනුණා නාම රූපයමයි විඥාණයට හේතුව. එතෙන් දිපෙනුන මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව. ඊළඟට විපස්සී බෝසතාණන් වහන්සේ මේ විදිහට සමන්තම කියාගත්තා. පච්චුදාවත්තති කෝ ඉදං විඤ්ඤාණං නාම රූපං හා නාපරංගච්ඡති එතවතා ජායතවා දීයතවා මීයතවා යදිදං නාම රූපං සා විඤ්ඤාණේන යදං නාම රූපච්ඡය විඤ්ඤාණං විඤ්ඤාණපච්ඡය නාම රූපං නාම රූපච්ඡය සලායතනං සලායතනපච්ඡය පස්සෝ පස්සපච්ඡය වේදනා වේදනාපච්ඡය තණ්හා තණ්හාපච්ඡය උපාදාන උපාදානපච්ඡය භව භවපච්ඡය ජාති ජාතිපච්ඡය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ යෝමේතස්ස කේවලස්ස දුක්ඛ කන්ද සමුදය හෝති සමුදය සමුදයෝති ප්‍රෝධික්ඛවේ විපස්සිත බෝධිසත්ත්වස්ස උබ්බේ අනනුසුත්තේසු ධම්මේසු චක්ඛුමුදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා මේ විදිහට එතන දක්වනවා. ඒ ධර්මතාවසි පිළිබඳ මුල් අවස්ථාව එතන කෙලින්ම සඳහන් වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන්ම ඒ විපස්සි බෝසතාණන් වහන්සේ මතු කරගත්තා. මේ සියලුම ජාති ජරා මරණ ආදී මේ ප්‍රඥප්ති තියෙන්නේ මේ විඥාන නාම රූප දෙක අතරේ. මෙතන මේ විශේෂ වචනයක් සඳහන් වෙන පච්චුදාවත්ති කෝ ඉදං විඥානං නාම රූපං හා නාපරං ගච්ඡති. මේ විඥාණය නාම රූපය කෙරෙන් ආපසු කරකිලා එනවා. පච්චුදාවත්ති ආපසු කරකිලා එනවා. සාමාන්‍ය වචනයක් කියනවා නම් මේකට සමානයි අර ව්‍යවහාරයේ තියෙන පොළා පැනලා එනවා වගේ වැඩක් මේක. ඒක හැපිලා එනවා කියන එකයි. නාපරං ගච්ඡති ඉන්න ඔබට යන්නේ නැහැ. ඉන්නේ වෙනින් එහෙකට යන්නේ නැහැ. කියලා මෙන්න මේ විදිහට එම නිසා මෙතකින්ම කෙනෙක් උපදිනවා, දිරනවා, මැරෙනවා, නැවත උපදිනවා ආදී වශයෙන් එහෙම පෙන්වුම් කළා. ඊළඟට කියනවා විඥානපත්‍ය නාම රූපං නාම රූපච්ඡ විඥානං. එතකොට විඥානය ප්‍රත්‍ය කරගෙන නාම රූපය පවතින, නාම රූපයක් පිටකගෙන විඥානය පවතින. නමුත් ඊළඟට විශේෂ දෙයක් මෙතන කියවෙනවා. නාම රූපච්ඡ සලායතනං සලායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා. අර දැන් අර සොයාගෙන ආපු මාර්ගයේ එතන නැවතත් ආපසු ආවර්ජන කරනවා. අර දෙක අතරේ අර විදියට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව තිබුණේවි. නමුත් ඒ නාම රූපයටම හේතු වෙච්ච තව ගොඩක් තිබෙනවා. නාම රූපයට ඒව තමයි අර නාම රූපයට ළඟට ඒ සලායතන පස්ස වේදනා සංහා ආදී ඒවා අර නාම රූපය පැත්තේ තියෙන්නේ. විඥාණය තනිවම එහා පැත්තේ. අනේ විදිහට දැන් අපිට හිතා ගන්න තියෙන්නේ මේ මේ විදිහට. ඊළඟට මේ සමුදේ පැත්ත ඉදි කරගත්තු ආකාරය, ඒ වගේම විපස්සි භෝසතාණන් මහන්සේ නිරෝධ පැත්තත් අර විදිහට මේ යෝනිසෝ මනසිකාරයෙන් ඉදි කරගත්ත. කිං හිනුකෝ අසති ජරා මරණං නහෝති කිස්ස නිරෝධා ජරා මරණ නිරෝධෝ. කුමක් නැති කල්හිද ජරා මරණය නිරුද්ධ වන්නේ? කුමක් නැති වුණාමද ජරා මරණය නිරුද්ධ වන්නේ කියන එකයි. කුමක නැතිවීමෙන්ද ජරා මරණ නිරෝධය වන්නේ? එතකොට ඊළඟට ඒකට පිළිතුරු වශයෙන් වැටුණේ ජාතියක් හෝ අසති ජරා මරණං නොහොති ජාති නිරෝධා ජරා මරණ නිරෝධ. ජාතිය නැති කල්හි ජරා මරණය නැතිවන්නේ ජාතිය නිරෝධයෙන් ජරා මරණයද නිරුද්ධ වෙයි. ওই විදිහට අර කලින් කළා වගේම ඉදිරියට සොයාගෙන ගියා. එහෙම ගිහිල්ලා අර නාම රූප විඥාන දෙකේදී තේරුම් ගත්තා නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. අර අතන අර සංදිස්ථානයේ බින්ද හැටිය මොකද වෙන්නේ? විඥාන නිරෝධේ නාම රූප නිරෝධය කරලා එහෙම නැත්නම් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය කළාම ඊළඟට නාම රූප ළඟ තියෙන අර අනිකුත් අංග සියල්ලම සලායතන පස්ස වේදනා ආදී ජාති ජරා මරණ දක්වා ඒ හැම එකක්ම නිරුද්ධ වෙනවා. ඒ ක්ෂණයෙන් වගේ නිරුද්ධ වෙනවායි කියන එකයි එතන තේරෙන්නේ. එතකොට එතනත් අපිට පැහැදිලි වෙනවා ඒ විපස්සි බෝසතාණන් වහන්සේ දැන් ඒ එලි කරගත්තු ඒ ධර්ම චක්ෂුවේ මුල් කරගෙන විපස්සි බෝසතාණන් වහන්සේ ඊළඟට ඒ සූත්‍රය සඳහන් වෙනවා පංච සූපාදානස්කන්ධයේසු උද්‍යබ්ධානුපත් විහාති. ඒ කියන්නේ උපාදානස්කන්ධය පිළිබඳව උද්‍යව්‍යය හට ගැනීම නැතිවීම දකිමින් වාසය කළාය. එහෙම වැඩි කලක් යන්නට කලින්ම ඒ විපස්සනා මාර්ගය එලි කරගත් විපස්සනා මාර්ගයෙන් අනුව පුහුණු වීමෙදිම ඒ විපස්සී බෝසතාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් මිදුණාය. සම්බෝධිය ලබා ගත්තයි කියන එක. එතකොට මෙතන කියවෙනවා පටිච්චසමුප්පාදය අධිගතෝ කොමඤ්ඤායං විපස්සනා මග්ගෝ බෝධාය ප්‍රතිපත්තාන සූත්‍රය. එතකොට මේ මෙතන තියෙන ඉතාමත්ම වටිනා ධර්මයක් බෝධිය සඳහා විපස්සනා මාර්ගයක් විදර්ශනා මාර්ගයක්. ඒ විදර්ශනා මාර්ගයේ ප්‍රධානම කාරණේ තමයි මේ කියපු මේ නාම රූප විඥාන දෙක අතර සම්බන්ධතාව. මේ අටුවාවෙම පෙන්눔 කරනවා විපස්සී බෝසතාණන් වහන්සේ මේ අවිජ්ජා සංඛාර ගැන සඳහන් කරන්නේ නැත්තේ මොකද කියන ප්‍රශ්නය නඟලා මේ ඒ වාසියේ තියෙන නිසා ඒක පෙන්눔 නැත්තේ කියලා. නමුත් ඒක නෙවෙයි කාරණය. මේ දෙක අතර සම්බන්ධතාව නොදැනීමමයි අවිද්‍යාව. ඊළඟට මේ දෙක දිගට පැවතී යාමට උපකාර වන්නේ සංස්කාර. මේ විඥාන නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව නිරන්තරව පවතින්නේ සංස්කාර නිසායි. එතන මේ සූත්‍රයේ සඳහන් නොවුණු නිසා සමහර ඒ අටුවාචාරින් වහන්සේලා ඒක තෝරන්නේ අර දෙක මේ අතීතයට දාලා. ඔය විදිහට එහෙම තේරුව නමුත් මෙතන අපට පැහැදිලි වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේගේ ඒ ධර්මචක්ෂුසේ ඇති වෙන්න බැහැනේ අර මුල් අංග දෙක නැතිනම්. එතකොට ඒ අංග දෙක එකන විශේෂයෙන් සඳහන් නොකළ ඒවා පසුබිමේ තියෙන්නේ. එක්තරා විවරණ ක්‍රමයක් අනුව අවිද්‍යාවෙන් පටන්ගෙන විවරණය කරන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ඇවිල්ලා මේක නැවතුනේ මොකද මේ දෙකේ සම්බන්ධතාවට හේතුව ඊට හේතුව එන්නේ අර දියවැල්ල ගැන කිව්වා වගේ දැන් දිය සුලියට වඩා ඈතින් අපට දකින්න ලැබෙන්නේ දියවැල යන ආකාරය. දියවැල අර විදිහට ඇති කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම తත්වය අමතක කරලා නිත්‍ය සුඛ ආත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යන එක අන්නේ කවිද්‍යාව. ඊළඟට අර ඒ දියවැල පීරාගෙන යන ඒ පටු දියවැල් විඥාණයම තමයි විඥාණය කියලා කියන්නේ. ඒ විදිහට දැන් මෙතනත් මේ අර පුද්ගලයා පිළිබඳව සැලකල බලනකොට විඥාන නාම රූප දෙකේ සම්බන්ධතාවට පසුබිමින් සිටින්නේ අර මේක කෙලවරක් වෙන්නේ දුකේ කියන අවබෝධය නැතිකම. එහෙමත් නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ඒ ත්‍රිලක්ෂණය නොතකා නිත්‍ය සුඛාත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යාම. ඊළඟට ඒක නිසාම ඇති වෙන ඒ අරහඳින් ප්‍රයත්න රාශියමයි අර සංස්කාර. ඒව සංස්කාරම ගිනුයි අර විඥාණය මරඳාපවතින්නේ. ඊළඟට ඒ විඥාණයටම සම්බන්ධයි අර නාම රූපය. ඊළඟට නාම රූපය පැත්තෙන් අර අනිත් ඔක්කොම ඉතිරි අංග ටික තියෙනවා. ඔය විදිහට දැන් අපිට මානසික වශයෙන් චිත්ත රූපයක් වශයෙන් පව සමහර විට මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව එක්තරා විවරණයක් හිතේ මවා ගන්න ඇති කර ගන්න පුළුවන්. දැන් එතකොට ඒකත් මේ සූත්‍රයෙන් උත්තරට මහා නිදාන සූත්‍රය කියපු කරුණු තවදුරටත් සනාථට වෙනවා. තවත් ඒ වගේම වටිනා සූත්‍රයක් තිබෙනවා. ඒ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් සංයුත් සංගයේ නිදාන සංයුත්තේ සඳහන් වෙනවා. එතන ඒ සරියුත් ස්වාමීන් වහන්සේ දීසුලටත් වඩා හිතා ගන්න පුළුවන් පහසු විදිය උපමාවක් එතන දක්වන්නේ බටකොටු මිටි දෙකකට සමාන කරනවා. මේ විඥානියත් නාම රූප දෙකක්. විඥානියත් නාම රූප දෙකක් හරියට අර බටකොටු මිටි දෙකක් උඩින් එකකට එකක් හේතු වෙන ආකාරයට හිතෙව්වහම එයින් එකක් ඇද්දාම ඒකන් ආකාඩ්ඩ ඒකන් කේ ආකාඩ්ඩී අපරාපපති අපරං කේ ආකාඩ්ඩී අපරාපපති. ඒ කියන්නේ එකක් ඇද්දාම අනික වැටෙනවා. එහා එක ඇද්දාම මෙහා එක වැටෙනවා. ඔන්න ඔය විදිහට ඉටවපු බටකොටු දෙකක් හැටියට පෙන්눔 කරනවා මේ නාම රූපයක් විඥානයක් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාව. ඊළඟට එහෙම කියලා ඉවරෙලා මේ විදිහට විඥානයක් නාම රූපයක් මේ විදිහටයි කියන්නේ කියලා ඊළඟට කියාගෙන යනවා. අර විපස්සී බෝසතාණන් වහන්සේගේ අවබෝධය වගේම නාම රූපච්ඡය සලායතනං සලායතන පච්චය භස්සෝ භස්සපච්චය වේදනා ආදි වශයෙන් අනිකුත් අංග. ඊළඟට ඒ නිරෝධය දක්위මේදී පෙන්눔 කරන්නේ අර අපි හිතමු වම් පැත්තේ තියෙනවා කියලා විඥාන බටකොටු මිත්‍ය දකුණු පැත්තේ නාම රූප බටකොටු මිත්‍ය හිටවල තියෙනවා කියලා. මේ නාම රූප බටකොටු මිත්‍යටම හේතු කළ තව තියෙනවා අංග රාශියක්. එහෙම හිතෙන් ආවගත්තම වඩා තේරුම් ගැනීම පහසුයි. සලායතන බටකොටු මිත්‍ය එහෙම නැත්නම් ඊළඟට පස්ස වේදනා ওই විදිහට බටකොටු මිත්‍ය රාශියක් තියෙනවා. ඒ ඔක්කොම නාම රූප බටකොටු මිත්‍යට හේතු වෙලායි තියෙන්නේ. දැන් විඥාන බටකොටු මිත්‍ය ඇද්ද හැටි අර ඔක්කොම එක වාරට එක සැරේටම ඇදගෙන වැටෙනවා. ආයි මේකේ අතුරක් නැහැ. සංදිත්තික අකාලික වශයෙන් ඒහිපස්සික වශයෙන් මේ ඔක්කොම භව එහෙම් පිටින්ම දුක්ඛක්ෂය වෙනවා. සම්පූර්ණයෙන්ම සංසාර දුක්ඛය එතනම ඉවර වෙනවා. එතකොට මේ සූත්‍රය අනුවත් අපිට හිතා ගන්න පුළුවනේ. දැන් සාමාන්‍ය අවබෝධයට වඩා වෙනස් සාමාන්‍ය කෙනෙකුගේ විශ්වාසයට වඩා විශේෂ තත්වයක් මෙතනදී වෙනවා. මෙන්න මේ නිසා තමයි අපි අර කලින් කිව්වේ ජාති ජරා මරණ ආදී මේ සංකල්පවල මේවා දෙවියන බවක් දෙවියන ස්වභාවයක් තිබෙනවා. ඒක නිසා තමයි අර අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා මේ ජරා මරණය ගැන පවා කිව්වේ. මේක ටිකක් කල්පනා කරලා බලනකොට මොකද මේවා මේ අනිත්‍ය කියලා කියන්නේ මේවා ෂේ වෙලා යන්නේ මොකද කියලා ඒක හිතාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේයින් පෙනෙන්නේ මේ සියලුම සංකල්ප අර නාම රූපෙට හේතු වෙලා තියෙන නිසා. මේ දියසුලිය මේ දිය සංසාර වටය එහෙම නැත්නම් මේ බටකොටු මිස් දෙක එකක් ඇද්දැහැටිය අනිත් එකට හේතු වෙලා තියෙන මේ සියල්ලම සියලුම දුක එහෙම් පිටින් අකාලිකවම නැති වෙලා යනවා. එතකොට ওই විදිහටයි දැන් අපි මේ විවරණය කරගෙන ආපු මාර්ගයෙන් පේන්නේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. මේක මේ බුද්ධ වචනයක්
හැටියට සරියුත් ස්වාමීන් වහන්සේ ගෙන හැර දක්වන පාඨයයි. මජ්ක්‍ධිම නිකායේ මහත්තිපදෝපම සූත්‍රයේ. ඒකේ තේරුම
යමෙක් පටිච්චසමුප්පාදය දකීද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ පටිච්චසමුප්පාදය ධර්මය දකී. මේන් අපිට පේනවා මේ පටිච්චසමුප්පාද ධර්මයම තමයි ඇත්ත වශයෙන්ම ධර්මය කියලා කියන්නේ. ඊළඟට මේ ධර්මය ගැන මේ හැම කෙනෙක්ම හැම බෞද්ධයෙක්ම පිළිගන්න ධර්මයේ ගුණ පිළිබඳ පාඨයක් තිබෙනවා. කවුරුද ගන්න මේ ස්වාක්ඛාත වූ ධර්මය සම්දිට්ඨිකයි. මෙලොවම අපට අපේ ඇස්වලින් මෙලොවම දැක ගන්න පුළුවන්. තමා විසින්ම දැක ගන්න හැකි මේ ශක්තියක් තිබෙනවා. සම්දිට්ඨිකං අකාලිකං ඒක ඒ වගේම අකාලිකයි ඒ විපස්සිකයි ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් සත්‍යයක් තිබෙනවා. සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහ ආදී වශයෙන් පච්චිතං මේ තම තමන්ගේ సంతානෙ මේ දැකි හැකි විදියෙ ස්වභාවයක් මේ ධර්මයේ තිබෙනවා කියලා අපි කවුරුත් පිළිගන්නවා. නමුත් මේ සම්මත පටිච්චසමුප්පාද විවරණ ක්‍රමයේ මේ කියපු මේ අකාලික ලක්ෂණ සම්දිට්ඨික ලක්ෂණ තිබෙනවද කියලා අපිට ටිකක් මධ්‍යස්ථව කල්පනා කර බලන්න සිද්ධ වෙනවා. ඊටාද මේ අංග 12 මේ පටිච්චසමුප්පාදයේ තිබෙන අංග 12 තෝරන්නේ විසුද්ධි මාර්ග කර්තෘන් වහන්සේ සාමාන්‍ය දැනට පිළිගත් විවරණ මාර්ගය අනුව මේ අංග 12න් දෙකක් අතීතයට දානවා. මුල් දෙක අල්ලලා අතීතයට දානවා. අග දෙක අනාගතයට දානවා. මැද අට වර්තමානයේ හැටියට තේරුම් කරනවා. ඒකට කාල තුනක් මෙතන තියෙනවා. අකාලික නෙවෙයි. අර ඒක නිසා තමයි අර තේරුම් කළේ අර විපස්සිකෝසතන වහන්සේට අර අවිජ්ජා සංකාරය පේන්නේ නැහැ කියලා. ඒක අර අතීතේ ඒක සමානට කුබ්බේනි මාතනස්සතියෙන් මතු කරගන්න එකක් හැටියටයි අවබෝධය තියෙන්නේ. නමුත් මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව සඳහන් වෙන සූත්‍රවල වෙන එකක් තබා සෝවාන් පුද්ගලයාට පවා පටිච්චසමුප්පාදය සම්පූර්ණයෙන්ම පැහැදිලි කියන එකයි. ඒ කියන්නේ අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්ධෝ. සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ අරියෝ ඥායෝ කියන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම ඥායයි. මේ ආර්ය වූ ආර්ය ඥාය පටිච්චසමුප්පාද ධර්මයේ ඒ සෝවාන් පුද්ගලයා විසින් පඤ්ඤාය සුදිට්ඨෝ ප්‍රඥාවෙන් හොඳින් දැක්කා. සුප්පටිවිද්ද හොඳින් විනිවිද දැක්කා. එතකොට අර සුයන්නකුත් දාලා තියෙන්නේ මේක නිකම් එකක් නෙවෙයි. මේක මේ උබේ නිවාසානුසුන් ඥානය නැති සෝවාන් පුද්ගලයා ප්‍රමාණ මේ ඥානය ලබා ගන්නේ කොහොමද කියන එකයි එතකොට කෙනෙකුට ප්‍රශ්නය වෙන්නේ. ඉතින් කොයි හැටි හෝ වේවා මේ අර සම්මත විවරණ ක්‍රමය අනුව අර විදිහට මුල් දෙක අතීතයට දාලා ඔය විදිහට අවිජ්ජා සංඛාර දෙක අතීත කාලයට දමනවා. ජාති ජරා මරණ දෙක අනාගතයට. ඒ අතරතුර තියෙන ඉතිරි අට වර්තමානයේ හැටියට එදිරි කාලත්‍රයකට බෙදෙනවා. එපමණක් නොවේ මේවා මේ පුද්ගලයෙකුගේ සංසාර ගමනේ අවස්ථා තුනක් හැටියට විවරණය කරන්න යාමේදී තව අමුතු වෙනොත් කෑලි මේකට පුරුද්දන්නත් සිද්ධ වෙනවා. අන්න ඒක නිසා අර පහේ ගොඩවල් හතරකුත් දක්වනවා. පහේ ගොඩවල් හතරක් පෙන්වුම් කරනවා මේ අවිජ්ජා සංඛාර සංනා උපාදාන භව කියලා. සොයිජට ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒ අතීත හේතු නිසා ඊළඟට මෙන්න මේ විදිය වර්තමානයේ වෙලා තියෙනවා. අවිජ්ජා සංඛාර සංනා උපාදාන භව නිසා ඔයිදට ඊළඟට අනාගත පහකුත් හැදෙනවායි ඔයිදට විවරණය කරන ක්‍රමයක් තිබෙනවා. මේ පහේ ගොඩවල් හදාගෙන විවරණය කිරීමෙන් අර අංග අතර තිබෙන ඉදප්‍රත්‍යතා සම්බන්ධයේ පළදු වෙනවා. මේ ඒ අපි කලින් පෙන්වුම් කළ අර යුගල වශයෙන් මේ
අංග දෙකක් අතර තියෙන ඉදප්‍රත්‍යතාව. ඒකමයි පරිසම්පාද ධර්ම න්‍යාය හැටියට දිවෙන්නේ. ඒකමයි මූල ධර්මය. එකක් නිසා අනික ඇති වෙනවා. එකක් නිරුද්ධ වෙන්නේ අනික නිරුද්ධ වෙනවා.
කොයි විදිහට විග්‍රහ කරන ක්‍රමයක් තිබෙනවා. අන්න ඒවා පළදු වෙනවා අර අමුතුෙන් කෑලි මේවට එකතු කරන්න යාමෙන්. එපමණක් නෙවෙයි අර මේ සම්මත විවරණ ක්‍රමයේ අර භව කියන වචනය පවා තෝරනවා අර උප්පත්ති භව කම්ම භව කියලා ඒ උපාදාන පත්‍ය භව කියන තැන උප්පත්ති භව හැටියට විග්‍රහ කරනවා. ඊළඟට භව පත්‍ය ජාති කියලා තැන තෝරන්න ගියාම ඩිංගක් එහායින් එතෙන්දි තෝරන්නේ කම්ම භව හැටියට. මේ එකම පදයේ දෙආකාරයකින් තෝරනවා. ඒ වගේම ජාති කියන පදේ සාමාන්‍ය ජාති කියන වචනේ තේරුම උපත කියන එකයි. නමුත් ඒකට දීපු අර්ථය
මතු උපත නැවතු උපත කියන අර්ථයයි පටිච්චසමුප්පාද ධර්ම තේරීමේදී දීලා තියෙන්නේ.
උවිදියේ දුර්වලතා රාශියක් ඒක බොහෝ විට මේ උගතුන් විසින් මේ කාලේ පෙන්නනවා. සාමාන්‍යයෙන් මේවා ගැන කියන්න පුළුවන් අය ඒ විදිහට පෙන්වුම් කරනවා. එතකොට මේ මෙන්න මේ අඩුපාඩුකම් කිසිවක් නැහැ. අපි අර කලින් විස්තර කළ ආකාරයට මේ මුළු මහත් සංසාර වටේ රහස අර විඥාන නාම රූප දෙක අතර තියෙනවා කියලා ගත්තාම මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඇත්ත වශයෙන්ම තනිකර දුක් ගොඩක කේවල දුක්ඛස්කන්ධයක සමුදය සහ නිරෝධය පෙන්වුම් කරනව මිසක් සංසාරගත පුද්ගලයාගේ සංසාර ගමනේ අවස්ථා තුනක් පෙන්වන එකක් නෙවෙයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය තමයි අර සම්දිට්ඨිකාකාරික වශයෙන් ඒ අර යෝනිසෝ මනසිකාරයෙන්ම අර විපස්සී බෝසතාණන් වහන්සේ කමතු කරගත්තා. ඒ වගේ මේ ධර්මතාව මේ වර්තමානයේම දැකිය හැකි ස්වභාවයයි. මේ මුළු මහත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන විශේෂම ලක්ෂණයම තමයි මේ සම්දිට්ඨික අකාලික බව. ඒ බව හෙළි වෙනවා දැන් අර සුත්ත නිපාතේ පාරායන වගේ හේමක මානව පුච්චාවේ ඒ හේමක නැති බ්‍රාහ්මණ මානවකයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් ප්‍රකාශ කරනවා. මෙන්න මෙහෙම යේමේ පුබ්බේ වියාකංසු පුරා ගෝතම සාසනා ඉච්ඡාති ඉති භවිස්සති සබ්බන්තං ඉතිහීතිහං සබ්බන්තං තක්ක වඩ්ඩනං නාං තත්ථාපිරමි පංචමේ ධම්මං අක්ඛායි තන්නා නිග්ඝාතනං මුනි යං විදිත්වා සතෝ චරං හරේ ලෝකේ විසත්තිකං කියලා. ඒ කියන්නේ යේමේ පුබ්බේ වියාකංසු පුරා ගෝතම සාසනා ගෞතම සාතෙන් පිටත යම් ශාස්ත්‍රවරු මට ධර්ම කියලා දුන්නා නම් ඒ හැම දිනෙකම මෙන්න මේ විදිහටයි විග්‍රහ කරේ. ඉච්ඡාති ඉති භවිස්සති
මෙසේ වී මෙසේ වන්නේ. ඒ කියන්නේ අතීතයත් අනාගතයත් අල්ලලා ගේමු කරන්නේ. සම්බන්තං ඉතිහීතියක්. ඉතිහීතිය කියන පාරිභාෂික වචනයකුත් ඒක නිසා හදලා තිබුණා. ඉතිහීතිය. ඒ කියන්නේ එසේ මෙසේ. එසේ මෙසේ ධර්මය ඔක්කොම. සම්බන්තං ඉතිහීතියක්. සම්බන්තං තක්ක වඩනවා. ඒ ධර්ම වල ස්වභාවය තර්ක වඩනවා. තර්ක උපදිනවා. මේක කොහොමද? අර සම්බාහක සූත්‍රයේ එහෙම තියෙන ආකාරයට පූර්වාන්ත අප්‍රාන්ත වලට දුන්නේ. අපි එහෙම හිතියද නැද්ද කියලා. ওই වගේ තර්කයක් තියෙන විදිහේ ධර්ම අනිශාන්තුල දේශනා කරේ. නාථතාවියන්. ඒ ධර්ම පිළිබඳව මම සතුටුපත් වෙන්නේ නැහැ. නහ පංචමේ ධම්මං අක්ඛායි තණ්හා නිග්ඝාතනං. නමුත් නිවරයානි වහන්සේ තණ්හා විනාශ කරන්නා වූ මේ ධර්මයේ දේශනා කළා. යම් විහිත්වා සතුටං යම් මේ ධර්මයේ තේරුම් අරගෙන සතුටවත් වෙහැසින්නේ. හරි ලෝකේ විසක්තිකම්. මේ ලෝකේ යැලෙන සුළු අලවන සුළු සංහාරයෙන් ඉස්සෙවන්නේ. ඊළඟ මේ විදිහට ප්‍රශංසාකයෙන් ඒව කමාවකින් ප්‍රකාශ කළේ මේ ධර්මයේ තියෙන මේ විශේෂ ලක්ෂණ නිසා. ධර්මයේ කියන්නේ පරිසම්පාද ධර්මයේ බව අපි කලින් සඳහන් කළා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවනි මේ පරිසම්පාද ධර්මයේ ආරම්භයේ අපි තේදීම කොහොනාරේ පැනීමක් නැතිව. මේ වර්තමානයේ තුලින්ම පුද්ගලයාගේ සංතානය තුල
නිරන්තරව පවතින විඥාන නාම රූප සම්බන්ධතාව තුලින් මේක මතු කර ගන්න පුළුවනි මේ පරිසම්පාද ධර්මයේ රහස. දැන් අපි දන්නවා කෙසෙල් කඳක හරයක් නැති බව සොයා ගන්න ඒක මුල ඉඳලා අගට පට්ට ගන්න ඕනේ නැහැ. හොඳට කැපෙන කඩුවක් අරගෙන මැදින් කැපුවාම ඒකේ ඇතුළත තිබෙන මේ හරස්කම තුලින් අපිට දකින්න පුළුවන් කෙහෙල් කඳක හරයක් නැති බව. ඒ වගේම මේ සංස්කාර කෙසෙල් කඳක් අර පඤ්ඤාමයන් තීක්ෂණ මාසින් ගයත්වා පඤ්ඤාමය වූ තීක්ෂණ වූ කඩුවක් අරගෙන කැපුවොත් මැදින් අපට ඒකෙන්ම අර ඒකේ අභ්‍යන්තර ව්‍යුහයෙන් අභ්‍යන්තර ඒ සැකස්මෙන් අපට අල්ල ගන්න පුළුවනි මේ සංස්කාර කන්දේ මේකේ කිසිම හරයක් නැහැ. අතීතේ යම් භවයක් තිබුණා නම් ඒකෙත් මේ ධර්මතාවමයි. අනාගතේ යම් භවයක් තිබෙනවා නම් ඒකෙත් මේ ධර්මතාවමයි. මේ කියන ධර්මතාව මගේ මේ సంతානය තුලින් අර සම්දිට්ඨිකාකාරික වශයෙන් මම දකිනවා. කියලා අන්නේ විදිහට ආර්ය ශ්‍රාවකයා අර ප්‍රතිසම්පාද ධර්මයේ පිළිබඳව අර සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියලා වචන ප්‍රකාශ කරන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන ඒ ප්‍රත්‍යක්ෂය ලබා ගන්න. එතකොට මේ අනුවත් අපට පේනවා මේ සම්මත විවරණ ක්‍රේ යම් අදුපාඩු තියෙන බව. ඒ වගේම තවත් උපමාවක් අපි ගත්තොත් දැන් මේ බුදු පියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයෙක් හැටියට දක්වන බව අපි කලින් උත්සන්ධාන් කළා. දැන් මේක සමහර විට මේ කාලයේ උපමාවක් හැටියට ගන්නත් පුළුවනි. නමුත් දැන් යම්කිසි රෝගියෙකුගේ රෝග නිදානය, රෝග තත්ත්වය වටහා ගැනීමට මේ කාලයේ ওই වෛද්‍ය විශේෂඥයෙකුට අවශ්‍ය වන්නේ එක ලේ බින්දුවක්, එක රුධිර පටකයක් පමණයි. ඒ ලේ බින්දුව, ඒ රුධිර පටකය අර අනුදක්නයක් යටතට දමලා බලනකොට අර සියලුම මේ ශරීරයේ තිබෙන විශේෂ බීජ තත්ත්වය, ලෙඩ රෝග තත්ත්වය එතන පැහැදිලි වෙනවා. රෝගියාට ඇවිල්ලා එහි පස්සේ ඇවිල්ලා බලන්නේ කියලා රෝගියාට උනත් පෙන්වන්න පුළුවන්. ඊළඟට අර යම් බමුණ විරේචන බෙහෙත් ආදීන් ඒව සුව කරාට පස්සේ රෝගියාටම ඇවිල්ලා ඊළඟට ලේ පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඕන දැන් බලන්නේ අර විෂ බීජ නැහැ කියලා. අන්න ඒ විදිය සම්දිත්තිකා කාලික ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක මේ පටිච්චසමුප්පාද ධර්මයේ තිබෙන බවයි විශේෂයෙන්ම සැලකිය යුත්තේ. ඊළඟට මේ පටිච්චසමුප්පාද ධර්මයේම මේක අතරින්ම එන තවත් ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම අවිජ්ජා සංඛාර දෙක අතීතයට දැමීමට හේතුව අර මහා නිදාන සූත්‍ර ආදී එම සූත්‍රවල සඳහන් වෙනවා මෞකුසට විඥානයක් බැස ගැනීම ගැන සාකච්ඡාවක්. එතකොට මෞකුසට විඥානයක් බැස ගැනීම ගැන සාකච්ඡාවක් තියෙන නිසා කෙනෙක් හිතන්න පුළුවනි මේ අපේ මේ පටිච්චසමුප්පාද ධර්මයත් ඒ විදිහට අර මෞකුසට එහා පැත්තේ ඉඳලයි එතකොට එන්නේ කියලා. නමුත් මේ සාකච්ඡාව දිහා හොඳට සැලකිල්ලෙන් බැලුවොත් මේ සාකච්ඡාවේ පරමාර්ථය කුමක්ද කියලා හොඳට විග්‍රහ කරලා බැලුවොත් ඒ විදිහේ නිගමනයකට ඉඩක් නැහැ. ඒ මහා නිදාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් ඒ කරන ඒ කරුණු පැහැදිලි කිරීමේදී එතන ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නේ මේ විඥානයක් නාම රූපයක් අතර ඇති නිරන්තර සම්බන්ධතාව වෙනකක් තබා මෞකුස දීපව පවතින බවයි. මේකේ ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නෝත්තර වශයෙන් කොටස් හතරක් තිබෙනවා. පළමුවෙනි ප්‍රශ්නය විඥානං වහි ආනන්ද මාතු කුච්චින් න ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිස්සත නොහෙතං පන්තිය කියලා ආනන්ද හාමුදුරුව ඒකට පිළිතුරු දෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විමසන පළමුවෙනි ප්‍රශ්නේ කුමක්ද? ආනන්දය විඥානං වහි ආනන්ද මාතු කුච්චින් න ඔක්කමිස්සත යම් හේකින් විඥාණය මෞකුසට බැසගත්තේ නැත්නම් අපිනකෝ නාම රූපං මාතු කුච්චිස්මි සමුච්චිසත නාම රූපේ මෞකුසී සමුච්චිසත කියන ඒ වචනය පිළිබඳව නොයිකුත් අර්ථ ભેද දක්වනවා. මේ සමහර වචනවල අර්ථ පවා ඒවා පිළිබඳව නොයිකුත් මත ભેදක් තිබෙනවා. නමුත් මෙතන වඩා සහේතුකේ කියලා ගන්න පුළුවන් සමුච්චිසත කියන්නේ අර දැන් උච්චිත් ආදී වචනවල තිබෙන ඒ ශේෂ වීමාර්ථය. මෙතන මෞකුසී ශේෂවන්නේද ඉතිරිවන්නේද කියන එකයි. ඒ කියන්නේ විඥානයේ මෞකුසට බැසගත්තේ නැත්නම් නාම රූපය මෞකුසෙහි ඉතිරිවන්නේද ශේෂවන්නේද? විඥානයේ ආධාරය ඇතිවයි නාම රූපය යම් කිසි තැනක තිබෙනවා නම් විඥානයටයි වැඩි බලය තිබෙන්නේ. විඥානය වැටුනේ නැත්නම් එතන නාම රූපය රඳන්නේ නැහැ. ඒකයි මේ. එතකොට නාම රූපය රැඳීමට නම් මෞකුසට යම් කිසි මෞකුසක් පිළිබඳව ඒ කෙනෙකුගේ මරණ අවස්ථාවේදී ඒ සිටිවිල්ලක් ආවත් එතෙන්ට විඥානය හරියට බැසගත්තේ නැත්නම් නාම රූපයෙන් රඳන්නේ නැහැ. විඥාණයට සාපේක්ෂිකවයි නාම රූපය වන්නේ. නාම රූපය කියලා නිකන් ගස්දල් වල තියෙන දෙයක් නෙවෙයි විඥාණයත් එක්කම ඒක තියෙන්නේ. එතකොට විඥාණයේ ආධාරය නැත්නම් නාම රූපයෙන් රඳින්නේ නැහැ කියන එකයි. එතකොට ඒකට නොහෙතං පන්තිය කියලා නැතමෙය ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. පළමුවෙනි ප්‍රශ්නේ ඒකයි. ඊළඟට විඥාණං වහි ආනන්ද මාතු කුච්චින් ඔක්කමිත්වා ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බත්තිස්සත කියලා බුදු පියාණන් වහන්සේ විමසනවා. ඊට දෙන පිළිතුරක් නොහෙතං පන්ති නැතමෙන් ස්වාමීනි. මොකද්ද ප්‍රශ්නය? ආනන්දය ඉතින් යම් කිසි විදියකින් විඥානයේ මෞකුසට බැසගෙන එයින් නික්ම ගියොත් එයින් ගිලිහි ගියොත් විඥානයේ මෞකුසට බැස්ස නමුත් එයින් පිට වුණා. එහෙම වුණොත් නාම රූපයේ ඉත්තත්වයක් සඳහා උපදින්නේ වෙයිද? උපදිනවද? ඉත්තත්වය කියන එක අපි කලින් සඳහන් කළා. ඒකේ විශේෂ අර්ථයක් තිබෙන බව ඒ භවයට ඒ පුද්ගලයෙක් ඇති වෙනකොට ඒක මෙතනක් වෙන ආකාරය. ඒ කියන්නේ කොටින්ම ජාතියක් උත්පත්තියක් ලබන බවයි එතන හඟවන්නේ. එතකොට විඥාණය මෞකුසට බැසගෙන එයින් පිට වෙලා ගියොත් අර නාම රූපය ඉත්තත්වයක් වශයෙන් මෝරලා ඉත්තත්වයක් වශයෙන් දිවිවන්නේ නැහැ කියන එකයි. ඒක ඉත්තත්වයක් බවට පත් වෙන්නේ නැහැ. ඉත්තත්වයක් වෙන්න නම් අර දෙකම තියෙන්න ඕන. විඥානාම රූප දෙක. ඒකටත් එතකොට නෝ හේතන් කියලා කියාපු එක හේතුව අපිට සිතා ගන්න පුළුවන්. ඒක නැත් සාමීනි. ඊළඟට බුදු පියාණන් වහන්සේ සාහන ප්‍රශ්නය විඥානං වෙහි ආනන්ද දහරස්සේව සතෝ වොච්චිජිස්සත කුමාරස්සවා කුමාරිකායවා අපිනුඛෝ නාම රූපං බුද්ධින් විරූලින් යේ පුල්ලං ආපජ්ජිස්සත. ඒ කියන්නේ ආනන්දය යම්කිසි දරුවෙකුගේ හෝ දැරියකගේ ලාබාල කාලයේදීම විඥාණය සිඳී ගියොත් අර නාම රූපය වෘද්ධියට වැඩිවීමට විපුල බවට මහත් බවට පැමිණෙන්නේද? ඒකටත් ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර නැත. නැත්නම් ය ස්වාමීනි අන්න ඊළඟ තේ ප්‍රශ්න තුලට අර විදිහට පිළිතුරු ලබා ගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ අන්න ඒකට අර සාධක සම්පූර්ණ නිසා ඊළාට දෙනවා ඒකට නිගමනය. තස්මාති ආනන්ද ඒ සේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ නාම රූපස්ස යදිදං විඥානං. අන්න ඒක නිසා ආනන්ද මේකමයි හේතුව, මේකම නිදානයයි, මේකම සමුදයයි, මේකමයි ප්‍රත්‍ය නාම රූපයේ නම් විඥානය. ඒ කියන්නේ මෙතන විශේෂයෙන් පෙන්නුම් කරන්නේ විඥානීය දැදගත් තමයි. විඥාන නාම රූප දෙකෙන් වැඩි බර තියෙන්නේ විඥානයටයි. නාම රූප මාත්‍රයක් ඇති වුණාට මොකද? දැන් අපි මේ සාකච්ඡායෙන් එක එක ප්‍රශ්නේ වලින් කෙළියුනේ විඥානය නිසා යම් කිසි මෞකසක නාම රූපයක් ඇති වෙන්නේ. නමුත් විඥානය හරියට බැහැගත්තේ නැත්නම් නාම රූපයේ තැන රැඳෙන්නේ නැහැ. ඊළඟට විඥානය බැහැගෙන ඒ නික්මල වියොත් නාම රූපයේ ත්‍ත්වයකටපත් වෙන්නේ නැහැ. ඊළඟට මේ වෙන එකක් තබා අර කුමරියක් හෝ කුමරියක් බවට උපදිලා උපදිනාට පස්සේ හෝ ලදරු කාලෙදිම අර විඥාණය යම් කිසි ආකාරයකින් සිඳලා ගියොත් නාම රූපය වැඩිවීමටපත් වෙන්නේ නැහැ. විපුල බවටපත් වෙන්නේ නැහැ. ඉතින් එතනින් පැහැදිලි වෙනවා මේ විඥාණයේ අත්‍යවශ්‍ය බව නාම රූපයේ පැවතියි. ඊළඟට බුදු පියාණන් වහන්සේ හතර වෙනුව දක්වනවා විඥානං වහි ආනන්ද සාම රූපේ පතිත්තං ආලබිස්සත අපිනකෝ ආයති ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව සංඥායෙත. ආනන්දේ යම් කිසි විදියකින් කොයි ආකාරයෙන්ද කියලා මෙතන කියවෙන්නේ. යම් කිසි විදියකින් විඥානීය නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නම් නැවත ජාති ජරා මරණ ආදී මේ සංසාර දුක්ඛයක් ඇති වෙනවද? නැත්නම් මේ ස්වාමීන් අනිලට හතර වෙනුව දක්වන්නේ ඒ කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ එතනින් තෙන්නුම් කරන්නේ දැන් මේ විදිහටයි මේක தත්ත්වය සංකාරික தත්ත්වය. ඒක නිසා යම් කිසි විදියකින් විඥානීය නාම රූප ප්‍රතිෂ්ඨාවක් නොලැබුණොත් ප්‍රතිෂ්ඨාවක් ලබා ගත්තේ නැත්නම් නොපිහිටින ආකාරයක් යම් විදියකින් ඉදා ගන්න පුළුවන් වුණොත් මේ නැවත සංසාර දුක්ඛයක් ඇතිවන්නේ නැහැ කියලා ඒකත් ඉතින් අර ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක ඒ විදිහට පිළිගන්නවා. ඔන්න එතකොට මේ සාකච්ඡා වෙනත් අපිට පේනවා ඒ මෞකසක් පිළිබඳ ඒ සාකච්ඡාව නිසාම අපිට නිගමනය කරන්න බෑ මේ අර අවිජ්ජා සංඛාර දෙක අතීත කාරණයි කියලා. මේනුත් අපිට පේනවා මේ විඥාන නාම රූප දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව. දැන් එතකොට ඊළඟට අපිට ප්‍රශ්නය මේ විඥානීය නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහොමද? නොලබන ආකාරයක්. ඒක සිදුවන්නේ කොහොමද කියන එකයි. සංසාරගත පුද්ගලයාගේ මේ විඥානය හැමතිස්සෙම පතිච්ඡිත විඥානයක්. මේ විඥානය නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් ලබන ස්වභාවයක් තිබෙනවා. මේ දෙක එකටමයි යන්නේ. ඒක නිසා තමයි අර දීඝනිකාය සම්පසාදනීය සූත්‍රයේ දැක්වෙනවා මේ දර්ශන සමාපatti පිළිබඳ විස්තරයේදී ඒ යම්කිසි දර්ශන සමාපත්තියක් ලබාගත්තු කෙනෙකුන් දකින්නවය පුරිසත්ත්‍ය විඥානසෝතං පජානාති උභයතෝ අබ්බච්චිනං ඉදලෝකේ පතිච්චිතංච පරලෝකේ පතිච්චිතංච. යම්කිසි පුරුෂයෙකුගේ විඥානසෝතස විඥාන නමැති දිය පහර දකින්නවා ඒ වගේ පැවැත්මක් එක පෙන්නුම් කරන්නේ මෙලොව පිහිටලා පරලොවත් පිහිටලා අන්න අර පතිෂ්ඨිත භාවය එතන පෙන්නුම් කරන්නේ. අර සත්‍යාගේ විඥානේ මෙලොවත් පිහිටලා පරලොවත් පිහිටලා සංඛාරගත සත්‍යාගේ. ඊළඟට අනුත්තර දසන අනුත්තර තවත් ඒ විදිහට දසන සමාපත්තියක් පෙන්නුම් කරන පුරුසත්ත්‍ය විඥානසෝතං පජානාති උභයතෝ අබ්බච්චින්නම් දෙපසින්ම නොසිඳුනු. නමුත් ඉදලෝකේ අපපතිච්චිතං පරලෝකේ අපපතිච්චිතං මෙලොවත් පිහිටියේ නැහැ පරලොවත් පිහිටියේ නැහැ. ඒක රහත් විඥානයේ හැටියට. එතකොට රහතන් වහන්සේගේ විඥානය අපපතිච්චිත විඥානය. සංසාරගත පුද්ගලයාගේ විඥානය පතිච්චිත විඥානය. නිතරම පතිච්චිත විඥානය. ඒක නිසාම තමයි අර සංයුත් සංගියේ සදාතක වර්ගයේ අර ගෝධික ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියදී මේ ගෝධික ස්වාමීන් වහන්සේ ගැන කියවෙනවා ඒ ස්වාමීන් වහන්සේ දිවි නසා ගත්තා කියලා. ගෙල කපාගෙන. ඒ දිවි නසා ගත්ත නමුත් ඒ අවස්ථාවේ මරණ වේදනාව එහෙම සිහිපත් කළා. ඇත්ත වශයෙන්ම රහත් වෙලයි අපවත් උනේ. පින්වම් පෑවේ. නමුත් මාර්යා හිතුවා මේ සාමාන්‍ය කෙනෙක් කියලා විඥාණය සොයමින් හැසිරුණු බව ඒ බුදු පියාණන් වහන්සේ දක්වනවා. මාර්යා මේ ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥාණය සොයමින් ගියා. බුදු පියාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කළා කියනවා. අපපතිච්ච දේන භික්කවේ විඥාණයන ගෝධිකෝ කුලපුත්තෝ පරිනිබ්බුතෝ කියලා. මේ ගෝධික කුලපුත්‍රය ගෝධික ස්වාමීන් වහන්සේ මේ අප්‍රතිෂ්ඨිත විඥාණය කිනුයි කලුරිය කළේ. එහෙම නැත්නම් පිරිනිවන් පෑවේ. එතකොට රහතන් වහන්සේලා පිරිනිවන් පානේ අප්‍රතිෂ්ඨිත විඥාණයකින්. සාමාන්‍ය සංසාරගත පුද්ගලයාගේ මේ විඥාණය නිතරම අර පිහිටලයි තිබෙන්නේ. අර කියාපු අර සම්බන්ධතාව නිතරම තිබෙනවා. මෙන්න මේක නිසා අපිට හිතා ගන්න පුළුවනි. එතකොට සංසාරගත පුද්ගලයාගේ ඒ විඥාණය මෙතන මේ නිතරම ගැටයක් වැඩිලායි තියෙන්නේ. මේ විදිහට අර පරලොවත් මෙලොවත් සම්බන්ධ කළා වගේ මේක එක්තරා විදිහක සම්බන්ධතාවකින්මයි තියෙන්නේ. මෙතන එතකොට මේ වැටිච්ච ගැටයක් ලිහනවා නිසා මෙතන අමුතුවෙන් ගැට ගහන්න දෙයක් නැහැ. නමුත් මේ විශේෂයෙන්ම දැන් ඔය පටිසන්ධි චිත්තය ගැන මේ කල බොහෝ විට අපට ඒ වචනේ පාවිච්චි නොකර බැරි තරමට බහුල ව්‍යවහාරයේ තිබෙනවා. මේ ඒ කියන්නේ ශුති චිත්තයකට පස්සේ පටිසන්ධි චිත්තය තියෙනවා කියලා. මේ වෙන එකක් තමයි ජාතක කතාවක්වත් විස්තර කරන්න බැහැ පටිසන්ධි කියන වචනේ නැතිව. නමුත් අතුමුන් ප්‍රශ්න කරනවා මේ තරම් මේ වැදගත් හැටියට සැලකන පටිසන්ධි කියන වචනය සූත්‍ර දේශනාවල නැතිමක් නිසාද කියලා. බුදුරජාණන් වහන්සේ කොතෙකුත් අවස්ථාවවල මේ මෞකසට බැස ගැනීම ඒ පිළිබඳ කාරණා අවස්ථාවල් සඳහන් කරනවා. මොයිකුත් කාරණා සඳහන් කරනවා. නමුත් ඒවට යොදාගන්නේ ඔක්කන්ති ගබ්බසවක්කන්ති උපපති ආදී වචන යොදනවා මිසක් පටිසන්ධි කියලා වචනයක් යොදන්නේ නැහැ. මේ පටිසන්ධි කියලා වචනේ තේරුම මොකද්ද? මේක අර භව දෙකක් මේ ගැට ගහනවා එක වගේ. මේක චුතියක් පටිසන්ධියක්. ඒ චුතියෙන් පස්සේ පටිසන්ධියක්. දැන් අපි කිව්වා අර නල කලාප උපමාවේදී බටකොටු මිටි දෙකේ උපමාවේදී අපි දැක්කා අර විඥාන ඒ බටකොටු මිටි ඇද්දාම නාම රූප බටකොටු මිටි වැටෙනවා. එහෙනම් නාම රූප බටකොටු මිටි ඇද්දාම මේක අනිත් එක වැටෙනවා. ඔයදී අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙනවා කියලා. නමුත් මේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාව පිළිගන්න අතරම මේ ගැටි ගැහිමක් කරන්නේ මොකද කියන එකත් එතනත් ප්‍රශ්නයක් වෙනවා. මොක නිසාද අර දැන් මේ අර උපමාව මෙතෙන්ට ගත්තොත් අර චුති චිත්තය වැටෙනකොට උපපති චිත්තය ප්‍රතිසන්දි චිත්තය කෙලින් වෙනවා. හරියට අර බටකොටු මිටි එකක් ඇද්දාම අනිත් එක කෙලින් වෙනවා වගේ. මේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය ඒ සම්බන්ධතාවට ඒ ධර්මතාවට විරුද්ධයි මේක. මෙතන අකාලික බවක් නැහැ. අන්න ඒක නිසා මේ මෙතනත් මේ ප්‍රතිසන්දි කියන වචනය පිළිබඳව කල්පනා කර බැලිය යුතු තැන. මෙතන ඇත්ත වශයෙන්ම මේ සංසාරගත සත්වයාගේ මේ సంతානය නිතරම ගැට ගැහිලායි තියෙන්නේ. අන්තෝ ජතා බහිජතා වශයෙන් විඥානාම රූප දෙක අතර මේ සම්බන්ධතාව. මේ මරණ අවස්ථාවේදී සිදුවෙන්නේ කුමක්ද කියන එක මේක බොහොම ගැඹුරු ප්‍රශ්නයක් හැටියට දක්වනවා. නමුත් කල්පනාකාරී සූත්‍ර දේශනා ආශ්‍රයෙන් එහෙම මේ ප්‍රශ්නය දිහා බලනවා නම් අපිට පටිච්චසමුප්පාද ධර්මයේ මේක තුලින් දකින්න පුළුවන්. මේ ප්‍රතිෂ්ඨිත විඥානයත් අප්‍රතිෂ්ඨිත විඥානයත් පිළිබඳව ඒක කල්පනා කරලා බලනකොට දැන් අපි කලින්ම කිව්වා අර එතනත් මෙතනත් අතර සම්බන්ධතාව ඉත්ත්වය. ඉත්ත්වය කියන වචනේ අපට හමු වුණා ඉත්ත්ව ඉත්ත්භාව කියන එක. මෙසේ බව කියලා අපි එකට වචනයක් යොදාගත්තා. ඊළඟට මේ ඉත්ත්භාවයත් සමගම අඤ්ඤත්භාවයක් තිබෙනවා කියලා. ඒ කියන්නේ යම් කිසි තැනක ඉත්ත්භාවයක් ඇති වුණා නම් ඒ ධර්මතාව වශයෙන්ම දැන් මෙන්න මේක අහවල් දෙයක් කියලා කිව්වනම් එතන ඉඳලායි පටන් ගන්නේ අර විපරිණාමය. ඒක වෙනස් වෙන්න පටන් ගන්න. ඉත්ත්භාව අඤ්ඤත්භාව දෙක එතකොට ඈඳුතු පද. ඉත්ත්භාවයේ යම් තැනකද අඤ්ඤත්භාවයත් එතනයි. එතකොට මේ විදිහට ඉත්ත්භාවයක් නිසාම ඉත්ත්භාවයක් ඇති තැනක් වෙනකොට ඒකම අඤ්ඤත්භාවයක් ඇති වෙන නිසා එතනක් ඇති තැනක හැමතිස්සෙම මෙතනකුත් තියෙනවා. මෙතනක් ඇති තැනක හැමතිස්සෙම එතනකුත් තියෙනවා. ඔන්න ඔය විදිහේ අර සංසාරගත පුද්ගලයාගේ ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය දැන් එදිනදා ජීවිතය අපි ගැන කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවන් දැන් සවිඥානික කාය කියලා කියන්නේ මේ අපි මේ විඥානීය සහිත කායයි. මේකයි ඇත්ත වශයෙන් අපේ දෙයක් හැටියට අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. ඊළඟට එපමණක් නොවේ. අපට අරමුණු කරගන්න පුළුවන් බාහිර තිබෙන දේවල්, ඇහැට නොපෙනෙන දේවල්, හිතින් හිතලා ගන්න දේවල් පිළිබඳවත් අරමුණු කරන්න පුළුවන්. ඒක නිසා තමයි අර ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසයනාසු ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ඇති කරගන්න පුළුවන් අහංකාර මමංකාර මානානුසයන් ඇති කරගන්න පුළුවන් මේ සවිඥානක කය පිළිබඳවත් බහැර සියලු නිමිති පිළිබඳව. මෙන්න මේ කාරණය ගැන අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධතාවගෙන යම් කිසි අමුතු දෙයක් අපට මතු කරගන්න පුළුවන්.
දැන් මේ තමන් ළඟ නැති ඉඳාමත්ම ඈත සිටින යම් කිසි පුද්ගලිකු පිළිබඳ විශේෂ අල්මක් ඇතිව කෙනෙක් බර කල්පනාවක ඉඳලා ඉන්නකොට මේ කල්පනාව ටිකක් බර එකක් වෙන්න ඕන. එතකොට සමහර විට තමන්ගේ
ශරීරයට වේදනාවක් දෙන්නත් ඒකත් මැස්සෙක් මදුරුවෙක් එහෙම නැත්නම් වෙන කවුරුත් ඇවිල්ලා ළඟෙන් හෙල්ලුවා. මේ කොහෙද ඉන්න කියලා ළඟෙන් හෙල්ලුවක් දැනෙන්න තරම් ඒ කල්පනාවේ නිමග්න වෙලා ඉන්නේ. ඒ මොක් නිසාද අර විඥානයේ తాවකාලික සාමාන්‍ය විඥානයට අයිති තැන මේ කයයි. නමුත් తాවකාලිකව අර ගිහිල්ලා අර නාම රූප අරමුණේ අර බහැර අරමුණේ ඒකේ తాවකාලික එකතු වෙලයි තියෙන්නේ. නමුත් අවදි කළ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ හිතේ ස්වභාවය දැන් මේ හිතේ ගතිය පිළිබඳව හිතේ ගමන් කිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා මේ පටිසන්ධි ගැට ගැසීමක් අවශ්‍ය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කයේ ගමන වගේ දෙයක් නෙවෙයි සිතේ ගමන. කයේ ගමන නම් එක තැනක් අතහැර තව තැනකට යාම. නමුත් සිතේ ගමන ඒ විදිහ දෙයක් නෙවෙයි. අර දීසුලියක වගේ එක්තරා ආවර්තයක් පරාවර්තනයක්. ඒ කියන්නේ හරියට අර දැන් රබර් පටියක වගේ ඒක ඕන අතකට අදින්න පුළුවන් දීර්ඝාකාරයට හරි. ඒ විදිහේ මේ පරාවර්තනයක් තියෙන්නේ නාම රූප විඥාන අතර එක්තරා විදිහ ආවර්තනයක්. අන්න ඒ ආවර්තන නිසා තමයි ඒ විදිහ අර අවාකාර ස්වභාවය නිසා එහෙම නැත්නම් ආරූප ස්වභාවයක් උනත් වෙන්න පුළුවන් ඒ අවස්ථානුකූලව අර විඥානාම රූප දෙක එක්ක ඈතට යන්න පුළුවන් මෑතට යන්න පුළුවන්. එතකොට ඒ දැන් මේ කියපු අවස්ථාවේදී අර පුද්ගලයාට කලින් තිබුණු ඈත දැන් නැත. මෑත ඈත වෙලා. කලින් එතන කියලා පටන් ගත්තේ කල්පනා කරන්න ඊළඟට එතන මෙතන වුණා මෙතන එතන වුණා. උන උතනින් පේනවා මේ සංකල්පවල තිබෙන එක්තරා සියුම් වටිනාකමක් මේ පටිච්චසමුප්පාද ධර්මය ආදී මේ ධර්ම තේරුම් ගැනීමේදී මේ සංකල්පවල තිබෙනවා එක්තරා විදිහක සාපේක්ෂක බව. මේ කාලේ වචන දාර්ශනික ව්‍යවහාරයක් යොදනවා සාපේක්ෂක. එකක් අනික අපේක්ෂා කරන ස්වභාවයක් තිබෙනවා. දැන් එතන මෙතන කියන දෙකේ අර ඉත්ථභාවඤ්ඤතා භාව කියලා කිව්වෙත් අන්නේ එකයි. ඒ ඉත්ථභාවයත් එක්කම අඤ්ඤතා භාව වෙනවා. ඇඳුත්තක් එකක් ඇදලා ගන්නකොට අනිත් එක ඇදෙනවා. අර ජාති ජරා මරණ ගැන එහෙමත් කිව්වේ ඒ කාරණේමයි. ඒ විදිහටම මේ විඥාන නාම රූප දෙකේ අර විදිහේ මේ එක්තරා වටවලල් නිතරම කවාකාර ගමනක් තිබෙන්නේ. එතකොට අර බාහිර ශරීරයේ ගමන වගේ දෙයක් නෙවෙයි මෙතන තිබෙන්නේ හිත යනවා. හිත ගියාට මොකද ඒක රැඳෙන්නේ? ඒ විඥානය තමයි වැඩි බර තියෙන්නේ. අර බර කල්පනාවක වෙනවා කියලා කියන්නේ අර විඥානයත් අතෙන්ට ගිය නිසායි. විඥානයටයි වැඩි බර තියෙන අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ධර්මදාගේ සාකච්ඡාවනොත් කලින් දැක්ක සාකච්ඡාවනොත් තේරි වෙනවා ඒක. විඥානයේ අර නාම රූපේ අරමුණු කරගත්තට මොකද දැන් අර මව් කුසක වුණත් විඥානයේ දැසගත්තේ නැත්නම් ඒ වේ නාම රූපය එතන රැඳෙන්නේ නැහැ. විඥානය එකතු වෙලා ඉඩ දුන්නේ නැත්නම් ඒක වැඩෙන්නේ නැහැ. ওই විදිහ තත්වයක් තිබෙන්නේ. අර ඒක නිසා තමයි දැන් සමහර කථාන්තර අහගන්න ලැබෙනවා ඒ වායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් දැන් සිද්ධි පිළිබඳව අසන්ට ලැබෙනවා. අර මරණාසන්න අවස්ථාවේදී අපහාඳිනවා කියලා කියන්නේ ඒ විදිහ අවස්ථාවවලදී ඇතම් විට පුද්ගලයාට ඒ මරණාසන්න පුද්ගලයාට පිටතින් ඉඳලා තමන්ගේ ශරීරය දකින්න පුළුවන් විදිය තත්වයකට ඇති වුණ බව කියවෙනවා. දැන් මේ ධර්මතාවන් බලනකොට ඒක හිතා ගන්න පුළුවනි. ඒ කියන්නේ අර తాවකාලිකව ඒ විඥානය රැඳෙන්න පුළුවන් විදිය ශක්තියක් ඇති ඒ සතර මහා භූතයන් ගින් ඒ තව ශරීරයක් හදන්න පුළුවන් තත්වයක් ඇති තැනක් නොවෙන්න පුළුවනි. නමුත් తాවකාලිකව අර බහැර ගිහිල්ලා අර අතෙන්ට ගිහිල්ලා අර මේ ආපසු ශරීරයට එන්දෝ නොඑන්දෝ කියලා හිතා ඉන්න වගේ අවස්ථාවල තමයි අන්න අර ශරීරේම තමන්ට පේනවා. ඒ විදිය අවස්ථාවලුත් තිබෙනවා. එතකොට කොහොමද මේ සිත පිළිබඳ ධර්මතාවක් මෙතන තිබෙන්නේ? මේ විදිහට ගත්තහම අමුතුවෙන් මෙතන ගැට ගන්න දෙයක් නැහැ. මොකද ඊසාද මේ දියසුලියමයි මේ දිගට යන්නේ. මේ සංඛාර දියසුලිය අර එතන මෙතන වෙනවා, මෙතන එතන වෙනවා, ඈත මෑත වෙනවා, මෑත ඈත වෙනවා. ওই දේ ස්වභාවයක් තියෙන නිසා තමයි අර සංසාරගත පුද්ගලයාගේ අර විඥානය ওই විදිහට විතරම ප්‍රතිෂ්ඨිතවයි තියෙන්නේ. මේකේ එක්තරා විදිහක දෙබිඩි ස්වරූපයක් තියෙනවා. යම් අවස්ථාවක විඥානය
සම්පූර්ණයෙන් මේ ශරීරය අතහැර ගියා නම් අන්න අර කලින්ගත්තු නාම රූප අරමුණමයි. ඒ කියන්නේ යම්කිසි මෞකුසයක ඒ උත්පත්තියක් ලබනවා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේට 아무තු වචනයක් ඕන වුණේ නැත්තේ ඒකයි. දැන් විඥානයේ අරමුණ නාම රූපයයි. එතකොට ඒ විඥානයේ නිසාමයි ඒකට නාම රූප කියන නමක් දෙන්න පුළුවන් වන්නේ. හරියට විඥානයේ වැටෙන ඡායාව වගේ නාම රූප ඡායාව වගේ. ඒ වැටෙන ඡායාව. දැන් අර ඡායා රූපයක් ගැනීමෙදිත් ඒ විදිහේ ධර්මතාවක් තිබෙන්නේ. මේ සමහර විට මේ ඡායා රූපය ගන්න අවස්ථාව වල අර පුද්ගලයා ඒ ඡායා රූපයට හැඩවැඩ ගැහිලා මුහුණ දුන්නත් නැතත් ඒකට පිටිපෑවක්. ඒ ඡායා රූපේ ඒ රූපය කෙසේ වෙතත් ඡායාවවත් වැටෙනවා. ඒ වගේ සංසාරගත පුද්ගලයාගේ වෙන එකක් තබා චේතනා ප්‍රකල්පන වශයෙන් සිතිවිලි කල්පනා ආදී වශයෙන් ඒවා නැති වුණත් අනුසය මාත්‍රියවත් තිබෙනවා නම් ඒ අනුසයම ප්‍රමාණවත් වෙනවා අර යම් කිසි භවයක උත්පත්තියක් ලැබීමට. අන්න ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යංච භික්කවේ චේතනා සූත්‍රය කියන වැදගත් සූත්‍රයක් වෙනවා සංයුත් සංගියේ නිදාන සංයුත්තේ. යංච භික්කවේ චේදේති යංච පකප්පේති යංච අනුසයේති ආරම්මණං ඒතං හෝති විඤ්ඤාණස්ස තිතියා ආරම්මණේ සති පතිත්ථා විඤ්ඤාණස්ස හෝති තස්මින් පතිච්ඡිතේ විඤ්ඤාණේ විරුල්ලේ නාම රූපස්සවක්කන්ති හෝති නාම රූපච්ඡය සලායතනං සලායතන පච්චය පහසෝ ආදී වශයෙන් ඒ සූත්‍රයේ කොටස් තුනක් දැක්වෙනවා. පළමුවෙනි කොටසේ කියවෙන්නේ ඒ චේ පළමුවෙනි ඡේදයේ කියවෙන්නේ යංච භික්කවේ චේදේති යංච පකප්පේති යංච අනුසයේති මහණෙනි යමෙක් යම් චේතනාවල් පවත්වනවාද යම් චේතනාවල් ඇති කර ගන්නවාද යම් ප්‍රකල්පන කල්පනා කියන එක අපිට හිතා ගන්න පුළුවන්. දැන් චේතනා ඇති වෙනවා නැත්නම් කල්පනා ඇති වෙනවා ඒ වගේම යංච අනුසයේති ඒ වගේම අනුසය වශයෙන් උත් යම් ඒ කියන්නේ අප්‍රහීන වශයෙන් මේ රූප වේදනා ආදී උපාදානස්කන්ධ පිළිබඳ ඇල්ම හැම පවතිනවා අනුසය වශයෙන්. එතකොට චේතනා ප්‍රකල්පන මේ අනුසය කියන ධර්ම ඇතිතා ආරම්භණං ඒතං හෝති විඥානස්ස තිතිය. ඒ තුනෙන් කවරක් හෝ විඥානයේ හිත ගැනීමට විඥානයේ ප්‍රවැත්මට අරමුණක් වෙනවා. ආරම්මණේ සතිපතිත්තා විඥානස්ස හෝති අරමුණක් ලැබූ කල්ලි විඥානයේ ප්‍රීතියක් වන්නේ වෙයි. තස්මින් පතිද්ධිතේ විඥානයේ විරුල්ලේ එසේ ඒ පිහිටි විඥානයේ වැඩුණු කල්ලි නාම රූපස්සවක්කන්ති හෝති නාම රූපයාගේ දැස ගැනීම වෙයි. ඊළඟට නාම රූපච්ඡය සලායතන ඊළඟට නාම රූපය තියෙනවාම අනිත් ඒවා ඔක්කොම ඒකම වෙනවා සලායතන ආදී එකම. ඒ පළමුවෙනි කොටසේ ඒ විදිහට සඳහන් වෙනවා. දෙවෙනි කොටසේ සඳහන් වෙනවා නෝචේ භික්කවේ චේතේති නෝච පකප්පේති අත්තේ අනුසේති ආරම්මණං හේතං හෝති විඥානස්ස තිතියා ආරම්මණේ සති පතිච්ඡා විඥානස්ස හෝති තස්මින් පතිච්ඡිතේ විඥානේ විරුලේ නාම රූපස්සවක්කන්ති හෝති ආදී වශයෙන් මේ දෙවෙනි ඡේදයේ තිබෙන විශේෂය මොකද්ද? නෝචේ ඡේදේති. ඒ ගම් කිසි පුද්ගලයෙක් චේතනා පවත්වන්නේ නැහැ. මේ මරණ අවස්ථාව එහෙම ගැන කියනකොට චේතනාවක් පවත්වන්නේ නැහැ. 아무තු කල්පනාවල් නැහැ. නමුත් අනුසය තිබෙනවා. අතකේ අනුසයදී. නමුත් අනුසය තිබෙනවා. ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතිය. අයතත් පිළිසෙන් අනුසය තිබුණත් ඒත් ඇති. අනරාපි කියපු අර ඡායා රූපයට අර පිටිපෑවක් කර එතන හිටිය නිසා ඡායා රූපේ වැටුණා වගේ අනුසය තිබුණත් ඇති. එතකොට ඒක ආරම්භයක් වෙනවා. ඒ නිසාම ඊළඟට විඥාණය වැඩෙනවා සංස තිතිය. ඊළඟට කියවෙනවා නෝචේ භික්කවේ චේතේ ආරම්මණේ අසති පතිද්ධා විඥානස නොහෝති තස්මින් සදප්පතිද්ධිතේ විඥානේ අවිරුල්ලේ නාම රූපස් අවක්කන්ති නොහෝති යෝනේකස්ස කේවලස්ස දුක්ඛස්සන්දස්ස නිරෝධ හෝති. මොන තුන්වැනි එක විශේෂයි එතන කියවෙන්නේ. දැන් අර මුල් කියවපු අවස්ථා දෙකේ පළවෙනි එකේ චේතනා ප්‍රකල්පන අනුසයම තිබුණා. දෙවෙනි අවස්ථාවේ චේතනා ප්‍රකල්පන දෙක නැහැ ඒ පුද්ගලයාට. නමුත් අනුසය තිබුණා. තුන්වැනි අවස්ථාවේ අර කියවපු චේතනාවකුත් නැහැ ප්‍රකල්පණයකුත් නැහැ අනුසයක් නැහැ. අන්න මේ බඳු අවස්ථාවක ආරම්භණන් ඒතන් නොහොති විඥානස තිතියා. ඒකට ආරම්භණක් නැහැ විඥාණයට සිත ගැනීමට. ආරම්මණේ අසති පතිත්තා විඥානස නොහොති ආරම්භණක් නැති කල්හි විඥාණයේ පිහිටීමක් නොවන්නේය. සදප්පති පිටේ විඥානේ එහෙම විඥාණය නොපිහිටි කල්හි එය නොවැදුණු කල්හි නාම රූපයාගේ දැස ගැනීමක් නොවන්නේය. එහෙම නාම රූපයේ දැස ගැනීමක් නැත්නම් අර නාම රූප නිරෝධා සලායත නිරෝධ ආදී වශයෙන් මේ සියල්ලම නිරුද්ධ වෙලා ගිහිලා සියලු සංසාර දුක්ඛ එතනම කෙලවර වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අද කාලයේ අවසන්ව අපි පින්නත් කරනවා.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.